ති මේ ප්‍රොකිමන් ප්‍රසේස එක අනිත්තක හමන් කොටයි ඉතිම ඇයි ලෝකේ ලෝක අද බොහෝ රටවල් ඩිජිල් ප්‍රොකිමන් වලට යනවා ති අපි මුදල මත්‍යයන් සෙද්ද කතා කර අපි ලබන අවුරුද්ද අනිවාරෙන් ඊ ප්‍රොකිමන් වලට රාජ්‍ය ආන්ත්‍රණයම අපි පරිවර්තනය කරනවා එතකොට කිසිම ටෙන්ඩර එකක් මැනුවලි වෙන්නේ නැත්නම් මිනිස්සු අතෙන් මේ නිලධාරිය අතෙන් නෙවෙයි වෙන්නේ තාක්ෂණයේ පැත්තෙන් ඒ තුළ මේ ප්‍රොකිමන් කාලය මාස 8 යන එක මාස 2ට 3ට මාස 4ට අඩු කරගන්න සමහර ඒවායි මේ මෙන්ඩන් ඩොලරේගේ ෆ්ලක්චුවේෂන් එකත් එක්ක ඩොලරේක උඩයට යන එමත් එක්ක ප්‍රොකිමන්ට් එක පටන් ගන්නකොට තියෙන ටෙක්නොලොජියත් වෙනස් වෙලා ගානත් වෙනස් වෙලා ඒ විතර නෙමෙයි මේක තාක්ෂණික ලෝකෙට වඩා ඇඩ්වාන්ස් වෙලා ඉතින් අවුරුදු දෙකක් බලන් ඉන්නවා නම් ටෙන්ඩර් එකක් දාලා ඒක කරන්න අවුරුදු දෙකකට පස්සේ අපි කියමු ෆෝන් එකක් ගන්න කියලා දැන් ඒ කියන ෆෝන් එක හැම මා අවුරුද්දෙම අලුත් බ්‍රෑන්ඩ් එකක් එනවා අපි ඕඩර් කරන එක නෙමෙයි ඩිලිවර් කරනකොට ඇවිල්ලා තියෙනවා. ඒ අවුරුද්දක ඩිලිවර් ප්‍රොකියුමන්ට් කළා. ඉතින් මේවා ප්‍රායෝගිකව වෙනස් වෙන්න ඕනේ. ඒවට රෙසිස්ටන්ට් එකක් නැත්නම් ඒවට අභියෝග තියෙනවා.
ඔව්.
මොකද මේ සිස්ටම් එක වෙනස් වෙනවා කියන්නේ මනෝජ් සමහරුන්ගේ ආදායම් මාර්ග සම්පූර්ණයෙන් ඇහිරෙනවා.
ඔව්.
සහ දේශපාලනත්වයේ විදිහට අපිටත් තියෙන වගකීම අඩු වෙනවා. සමහර දේශපාලනත්වයේ මේකට කැමති නැහැ.
ඔව්. දේශපාලනඥයන් ඉතින් කොච්චර වැඩ තියෙනවද නේ ලියුම් අත්සන් කර කරම ඉන්න.
නැතිනම් එතකොට උසමිටි බල රස්සාව දෙන්න බෑනේ. එතන උසද කොටද කියලා බලලා රස්සාව දෙන්න බෑ. ඒ සිස්ටම් එකක් හැදෙනවා. එතන තමන්ගේ පාක්ෂි.
ඔබ විශ්වාස කරනවද ඔය ක්‍රමයට දේශපාලනඥයෝම කැමති වෙයි කියලා? අදත් කොච්චර කතා කරත් මගේ ජොබ් කෝටා එක කොච්චරද කියලා හිතලා වැඩ කරන තැනක ලේසි වෙයි කියලා ඔබ හිතනවද?
මං හිතනවා මනුත් මේ අලුත් પરම්පරාවේ දේශපාලනඥයෝ මේ මානසිකත්වයේ ඉන්නවා. අපේ රාජ්‍ය මතුරු විශාල පිරිසක් පරණ પરම්පරාවෙත් ඉන්නවා. අපේ තාත්තලේ પરම්පරාවේ ඉන්න දේශපාලන වාසුදේවනාන කර්මත්තුමාලා. ඉතාමත් මේ තාක්ෂණයක් දෙක යන එක පිළිබඳව කැබිනට් එකේ නිරන්තරයෙන් අපෙන් අහනවා මගෙන් අහනවා ප්‍රශ්න අහනවා දැනගන්න ආසයි සයි ක්‍රියාත්මක කරන උදව් කරනවා ඉතින් මම දන්නේ මේ හැම දේශපාලනතම ළමයි ඉන්නෝනේ ඉතින් ඔය ළමයි ගිවල් වල වෙලා කතා කරනවා ඉතිනේ කොහොමද ලෝකේ වෙන්නේ ගමේ වෙන්නේ රටේ වෙන්නේ මේ අද Facebook එකේ ගියා මොනවද තියෙන්නේ මොනවද අපි දකින්නේ මඩගෙන නේ මං කියන්නේ
ඔව්
මේ තාක්ෂණය ගැන
ඔව්
ඉතින් මේ තාක්ෂණය ගැන දරුවා ඇවිල්ලා දෙමව්පියන්ට කියනවානේ එතකොට දරුවා දෙමව් මේ හැම දේශපාලනතම තමන්ගේ දරුවට ආදරේනේ ඒ දරුවට අවශ්‍ය පරිසර රට හදනවා මිසක් අපේ රස්සා බේරගෙන රටක් හදලා වැඩක් නැහැ නේ.
දැන් මේ සියලු කතා ඇතුලේ දැන් නාමල් රාජපක්ෂ ඇමතිතුමා පෞද්ගලිකව මැදිහත් වෙන කාරණා ඇතම් කාරණා ගැන කතා කරා. යම් හඳුනා ගැනීම කතා කරා. ඔය අතරේ ආණ්ඩුව පිහිටවල කෙටි කාලයක් යනකොට ආණ්ඩුව ජනතා අප්‍රසාදයටපත් වෙලා ඒකට එක හේතුවක් මට මතකයි ශෂේන් රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යතුමත් එක වෙලාවක කියලා තිබුණා මේ වෙලාවේ ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුවට මොන වගේ ඉරරමක් අත් වේද කියලා. සමහරු එහෙම සාකච්ඡාවල ඉන්නේ ජනතාවට දැනෙන්නේ නැහනේ. ඒ කියන්නේ මේ ඔබතුමාලගේ කණ්ඩායම් රටට දැනෙන රටට හැඟෙන කණ්ඩායම් විදියට හඳුනාගත්තේ. හැබැයි ජනතාව වෙන පැති ගැන කල්පනා කරමින් ඉන්නවා. ආණ්ඩුවේම මෙති ඇමතිවරුන්ගේ කටින් වෙනත් විකල්ප කණ්ඩායම් වල නම් පවා එළියට එන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. එහෙම වැඩපිළිවෙලක් ගැන කතා කරද්දී ජනතාවට ඒක දැනෙලා නැහැ, ගිහිල්ලා නැහැ.
මම දැන් මනෝජගේ දේශපාලන කාරණා ගොඩක් තියෙනවා. එකක් තමයි අපි ආණ්ඩුවක් විදියට මේ ආණ්ඩුව පිහිටවනකොට අපි විකල්ප බලවේග බොහොමයක් එක ආණ්ඩුව පිහිටුවේ. ඒ විකල්ප බලවේග ඇතුලේ විවිධ මති මතාන්තර තියෙන අය බොහෝ පිරිසක් ඉන්න කෙනෙක් පොහොට්ටුව නැත්නම් පොජන පෙරමුණ කියන්නේ ප්‍රධාන බලවේගය. මේ බලවේගෙත් එක්ක මේ 50-51 කියන කාරණේදී මේ හැමෝම එකතු වුණානේ. ඒ හැමෝම එකතු වුණාම මම දැන් විවිධ මත විවිධ අදහස් තියෙනවා. සෑ හැමෝටම විවිධ මත අදහස් ප්‍රකාශ කරන්නත් අයිතියක් තියෙනවා. සෑ මේ කිසිම බලවේගයක් කොවිඩ් කියන සාධකයේ කැල්කියුලේට් කරලා නැත්නම් ගණන් හදලා තිබ්බේ නැහැ. රාජපාලනයට බලපෑයි කියන කාරණේ. මොකද එතකොට කොවිඩ් තිබ්බේ නැහැ. කොවිඩ් ගැන අහලා තිබ්බෙත් නැහැ. මේ කිසිම කෙනෙක් දන්නේ නැති කොවිඩ් කියන කාරණේ ආවට පස්සේ සමස්ත සිස්ටම් එක වෙනස් වුණා නේද? අපි වුණත් අවුරුදු දෙකකින් මහජන දිනයක් තියෙලා නැහැ. මගේ කාර්යාලේ පවා මහජන දිනයක් තියෙලා නැහැ. එක මහජන දිනයයි මම තිබ්බේ. ඒක තිබ්බා මම නිරෝධායන වෙනවා සති දෙකක්. ඔෆිස් එක වහන්නව සති දෙකක්. ආපු මිනිසුරු කින නිරෝධායන කරන්න සම්බන්ධවට. ඊට පස්සේ මහජන දින නැහැ. මේ කාරණ එක්ක අර අපිට සුරු පුරුදු දේශපාලනයෙන් අපේ දෙම දේශපාලනඥයෝ සියලු දෙනාම ඇත් වුණා. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි ඒකට සාපේක්ෂව අර මම ඉස්සෙල්ලා කියපු තාක්ෂණීය විප්ලවයේ මිට අවුරුදු 20 කට කලින් වෙලා තිබ්බනම් මේ කාරණේ අත මෙහෙම වෙන්නේ නැහැ. ඒ එතකොට අපි ඕනේ නැහැ නේ. ළමෙක් ඉස්කෝල දාගන්න අමරජපක්ෂ වුණේ වෙන්නේ නැහැ නේ. දරුවට රස්සාවට යන්න ඕන නම්, ගුරුවරයට ට්‍රාන්ස්ෆර් එකක් ගන්න ඕන නම්, ගමේ ඩිස්පෙන්සරිට දොස්තර මහත් එක්ක ඕන නම්, සිස්ටම් එකෙන් මේක ජෙනරේට් වෙලා එනවා නම් නාමරාජපක්ෂවත් දේශපාලනඥයෙක්වත් උන්නේ නැහැ. හැබැයි මේ සිස්ටම් එක නැති හින්දා මුළු රාජපාලන සිස්ටම් එකම කලප්සුණා.
හැබැයි දේශපාලනඥයාගේ අවශ්‍යතාවයත් ඕක නිසාද? ඒක තමයි ආයේ අහන්නේ.
නෑ, මේක තමයි මනුවත් සාම්ප්‍රදායික දේශපාලනඥයාගේ අවශ්‍යතාවය. ඒක මම පිළිගන්නවා.
හැබැයි මේ ප්‍රශ්න ටික නැති වුණොත් ඔවුන්ට පවතින්න බෑ. ඉන්නේ ප්‍රශ්නත් එක තමයි ජීවත් වෙන්නේ ඔවුන්.
ඉතින් මම විශ්වාස කරන දේ තමයි අපි ඊළඟ પરම්පරාවත් ඒ ගමනම නම් යන්නේ. අපි දේශපාලනය කළ වැඩක් නෑ. සහ මම හිතන්නේ මේ රටේ මිනිස්සු පව. ඉතින් ද මිනිස්සු ඩෙවලොප් වෙන්න මිනිස්සුන්ගේ මානසිකත්වය හැදෙන්න ඕන කියන තැන අපි ඉන්නවනම් ඒ මානසිකත්වය හැදෙන තැනට රටේ දේශපාලනය යන්න ඕනේ. ඒ වගේම මතක තියාගන්න අද මේ රටේ රාජ්‍ය සේවයේ සියලුම පඩියවන්නේ මෙරේ ජනතාව. බදුසල්ලි වලින්. හෙට අපි රස්සාවක් දුන්නොත් ඒ රස්සාව දෙන මනුස්සයගේ පඩිය ගෙවන්නේ ගමේ අම්මා තාත්තා කම්බරු වැඩක් කළා, කුලි වැඩක් කළා, කුඹුරට ගිහිල්ලා, හේන්ට ගිහිල්ලා, මූදට ගිහිල්ලා හම්බ කරන සල්ලි වලින්. නැත්නම් ගාමන් ෆැක්ටරි වැඩ කළා, කර්මාන්තශාලාවක වැඩ කළා, දුක් විඳලා හම්බ කරන සල්ලි වලින් තමයි මගේ පඩිය ඇතුළු රාජ්‍ය සේවයේ පඩි සියල්ලම ගෙවෙන්නේ. එතන මේ සියලු දෙනාට වක්කීමක් තියෙනවා. මේ ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කරන තැනට ගෙනියන්න. හැබැයි දේශපාලන කාරණේදී මනෝජ් මම විශ්වාස කරන දේ තමයි දේශපාලන මත මේ හැමෝටම තියෙනවා. හැබැයි අපේ රටේ කිසිම දේශපාලන පක්ෂයක් යාවත් කරන්න වෙලා නැහැ. පොහොට්ටුව පොද්දන පෙරම අපි යම්සි තැනකට යාවත් කරන්න කරා. හැබැයි COVID-19 වසංගතයත් දෙක පැවැත්මේදී අපිට ගැටලුවක් තියෙනවා ඒකට. හැබැයි කිසිම දේශපාලන පක්ෂයක් ලෝකේ යන ට්‍රෙන්ඩ් එකත් එක්ක රටේ තියෙන තාක්ෂණ දැනුමත් එක්ක ජනතාවගේ අවශ්‍යතාව එක්ක යාවත් කරන්න වෙලා නැහැ. අපේ සිය දේශපාලනය කරනකොට ගෙනාවු තර්ක ටිකම තමයි අදටත් දේශපාලන වේදිකාවේ තියෙන්නේ. නිදහස ලැබපු කාලෙ තිබිච්ච තර්ක ටිකමයි. රැකියාව ගැන කතා කරනවා, සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කරනවා, මේ අධ්‍යාපන ක්‍රමය ගැන කතා කරනවා. මේවා අපි සියක් කතා කරා. හැබැයි මගේ පුතාගේ දේශපාලන ගමනක් තියෙනවා නම් මම දන්නේ නැහැ කරයිද නැද්ද කියන එක. එයත් කතා කරන්නේ මේ කාරණා ටික නම්. එතකොට අපි රට කොතරම් දුරට සාධාරණව සංවර්ධනය වෙලාද කියන කාරණේ අපි දෙපාරක් හිතන්න ඕනේ. මේ සියලුම ආණ්ඩු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අපි හරි ආඩම්බරෙන් කියනවා එක පුද්ගල ආදායම 3-4 ගුණකින් වැඩි වුණා පෙර නිදහසට වඩා කියලා. නිදහසෙන් පස්සේ වැඩි වෙච්ච ප්‍රමාණය වගේ දෙගුණයක් අවුරුදු 10කට වැඩි වුණා. මේ ඒ 10න් දෙගුණයක් වැඩිනාට පස්සේ දැන් අවුරුදු 10ක් ගිහලා කී ගුණයක් තව වැඩි වෙලා තියෙනවද? මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දෙගුණයකට වැඩි වෙච්ච එක පුද්ගල ආදායම ගිය අවුරුදු 10 ආරම්භන 4 ගුණයක් වෙන්න බෑ. හැබැයි ඒ දෙගුණයට වඩා අඩු වෙලානේ. එතකොට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වරායවල් ගැන කතා කරා. තාම කතා කරන්නේ වරාය නැවක් ගේන්නනේ. ඔව්. එයාපෝට් ගැන කතා කරා. තාම කතා කරන්නේ එයාපෝට් එකේ සංචාරකයෙක් ගේන්නනේ. මාලදිවින වගේ දූපත් රටවල් සහ සමහර කල්චර් රටවල් කියන්නේ සංස්කෘතියක් මත ගොඩනැගිච්ච මැද පෙරදිග රටවල් පවා අත තායිලන්තයේ මේ ඉන්දුනීෂියා වැනි ආගමක් පදනම් කරගෙන රාජපාලනය ගොඩනැගිච්ච රටවල් පවා සංචාරක ව්‍යාපාරයක යාවත් ගන්න වෙලා තියෙනවා. අපි අද එතනට ගිහිල්ලා නැහැ. මේ මතක තියාගන්න යුතු කාරණේ තමයි අපි එක ඔප්ෂන් එකක් විතරයි. ඉන්දියන් සාගරයේ මුතු වැටය කියලා අපි කිව්වට මේ රට තමයි භූගෝලීය වශයෙන් ලෝක දේශපාලනයේ වැදගත්ම කේන්ද්‍රස්ථානය කිව්වට අපි එක ඔප්ෂන් එකක් විතරයි.
තව එහෙම තැන් තියෙන්න පුළුවන්.
තව අනිවාර්යෙන් තියෙනවා. මොකද ලෝකයේ තරම් දියුණු වෙගෙන යනකොට අපි එක ඔප්ෂන් එකක් විතරයි. ලංකාවට එන්න බැරි නම් සංචාරකයා මාලදිවයින්ට යනවා, මියන්මාරට යනවා, මේ ඉන්දුනීෂියාවට යනවා, තායිලන්තයට යනවා, මැලේසියාවට යනවා. අපේ වටේ අපේ වරායේ තෙල් මිල වැඩි නම්, අපේ වරායේ වතුර මිල වැඩි නම් සිංගප්පූරුවේ නවත්තලා එතනින් එහාට ඉන්දියන් වරායවල් තියෙනවා, පකිස්තානයේ වරායවල් තියෙනවා. අද මේ භූගෝලීය දේශපාලන සාධකයේ මතක තියාගන්න, භූගෝලීය දේශපාලනික වශයෙන් භූගෝලීය වටිනාකම වැඩි වෙන්නේ ඒ ඇසට් එකට වැලියු එකක් දුන්නොත් විතරයි. ඒ භූගෝලීය පිහිටීමට වටිනාකමක් දුන්නොත් විතරයි. ඒකට හොඳම උදාහරණය තමයි හම්බන්තොට වරාය. හම්බන්තොට වරාය හදනකම් ලෝකේ කිසිම රාජ්‍ය තාන්ත්‍රයක් අපේ රට පිළිබඳව අවධානය යොමු කරේ නැහැ. හම්බන්තොට වරාය හැදීමත්, ඒකට චීන ආයෝජකෙක් පැමිණීමත් දෙක සමස්ත ලෝකේ හැම රටක්ම ලංකාව කියන කේන්ද්‍රස්ථානය ගැන කතා කරා. ඇයි? ඒ කේන්ද්‍රස්ථානයේ ඇසට් එකට වැලියු එකක් දුන්නා. වටිනාකමක් දුන්නා. එහෙනම් වටිනාකමක් දෙන්න නම් මේ යටිතල පහසුකම් හැදෙන්න ඕනේ. නැෂනල් ඇසට් එකක් නැත්නම් ජාතික සම්පතක්, ඒක සම්පතක් බවට පත් වෙන්නේ පොළොවට තියෙනකන් නෙවෙයි. මැනික් ජාතික සම්පතක්. පොළොවට තියෙනකන් සම්පතක් නෙවෙයි ඒක. ඒක මතු කරගෙන
ඔව් මෑත තෙල් ටික ගොරට ගන්න, ගෑස් ටික ගොරට ගන්න උත්සාහ කරනවා. ඒ අතරේ යුගදානවී ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. අර ඔබතුමා කිව්වා වගේ සමහර වෙලාවට එහෙම මේ කණ්ඩායම් එකතු වෙලා ආණ්ඩු හැදීමේ ප්‍රතිඵලයක් වුණාට සමහර කණ්ඩායම් කියන්නේ ආණ්ඩුවේ පාර්ශවම ආණ්ඩුවට විශ්වාස නැති තැනකට ඇවිල්ලා තිනවා යුගදන විගිවිසුම සම්බන්ධයෙන් සමහර ඇමතිවරු ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කිරීම එසේ නොකළ යුතු කාරණයක් හැටියට සමහර වෙලාවට සඳහන් වෙලා තිනවා දැන් අද ඒක ඇමතිවරයෙක් කියලා දුන සමහර ලාවට ආණ්ඩුවෙන් අපිට යන්න වෙයිද දන්නෙත් නැහැ යන්න උනත් අපි කිව්වේ හරි දේ හින්දා අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා කියන ඍජු තැනක කතා කරන තැනට පත් වෙලා තියෙනවා.
නැමෙ දැන් හරි දේ කියන්නේ තමන් හිතන දේ හරිද රටට වීතු දේද කියන ප්‍රශ්නේ තියෙනවා. සමහරවල් අපි හිතනවා අපි හිතන දේ හරි. මේ ඒකද යථාර්ථය කියන ගැටලුවකුත් තියෙනවා මොනවාද. ඉතින් මම හිතේ ඒකයි මං කියන්නේ මේ දේශපාලන පක්ෂය ආවත් කාලේ වෙලා නැහැ කියලා. තාම හිර වෙලා ඉන්නවා කියලා තැනක. ඒ දැන් ලෝකේ හැම රටකම දේශපාලන පක්ෂය ආවත් කාලේ වෙලා තියෙනවා. දැන් ඉන්දියාවේ කොංග්‍රස් එක ගත්තා BJP එක ගත්තා. පකිස්තානයේ මුස්ලිම් ලීග් එක ගත්තත් PPP එක ගත්තත් මේ හැම කාරණයකදීම මේ අය ආවත් ගන්න වෙලා තියෙනවා. කාලානුරූපව රටේ ලෝකයේ අවශ්‍යතාව වෙන අභියෝගයන් අපි හඳුනගෙන තියෙනවා. අද අපි අභියෝගයේ ආර්ථික අභියෝගයක්. අද ට්‍රේඩ් මත තමයි ලංකාවේ වටිනාකම තීන්දුව වෙන්නේ. එහෙනම් ට්‍රේඩ් කරන්න නම් හුදකලාව කරන්න බෑ. අපිට අවශ්‍යයි පාර්ට්නර්ස්ලා. මේ ට්‍රේඩ් වලට යන්න ඕනේ පාර්ට්නර්ස්ලා. ගිවිසුම් පිළිබඳව අපිට මත තියෙන්න පුළුවන්. දැන් හැමදාම වරාය ගිවිසුම් ගැන මට ගැටලුවක් තිබ්බා. සහ තවමත් තියෙනවා. වෙයි වරායට ආයෝජකයෝ ගේම තුල වරාය ජෙටියක් සපෞද්ගලික සමාගමක් කියන යාම තුල මට කිසිම ප්‍රශ්නයක් නැහැ. යුද දැනුම වෙන්න පුළුවන් වෙනත් කාරණාවක් වෙන්න පුළුවන් මේ හැම කාරණේදීම ලෝකයේ යන ට්‍රෙන්ඩ් එක. සහ මේ ට්‍රෙන්ඩ් එක ඇතුලේ අපේ රටේ උපරිම වාසිය ලබා ගත යුත්තේ කොහොමද කියන එක තමයි අපි බලන්න ඕනේ. ඉතින්
යුග දැනුම සම්බන්ධයෙන් ඔව් ඒ වාසිය ගත්තේ නැහැ කියලානේ චෝදනා කරන්නේ. කැබිනට් එකට දාන්නේ නැතුව කැබිනට් පත්‍රිකාවක් පෙන්වන්නේ නැතුව ඒක වෙනම දාලා ඒ ආයතනයත් එක්ක ගිවිසුම අත්සන් කරපු විදිය පිළිබඳව ඒක විනිවිද බවක් නැහැ කියලා ඒ ප්‍රසිද්ධියේ ප්‍රධාන කාරණා කීපයක් කතා
කරනවා. මේ හැම කාරණා පිළිබඳව මුදල මාත්‍යංශයෙන් කරිෆිකේෂන් නැත්නම් කරුණු ඉදිරිපත් කරන්නේ. දැන් ගිවිසුමක් අසං කළ නම් යුද ගණනාවකේ 140 කියන කොටස් ට්‍රාන්ස් වෙන්න බෑ. හැබැයි කොටස් ගිහිල්ලා නැහනේ. ඒ කියන්නේ පැහැදිලිව අවසාන කිවිසුම අසංගල නැහැ කියන කාරණය. හැබැයි චෝදනා තියෙනවා. ඉතින් මම විශ්වාස කරන්නේ මනෝජ් මම කැබිනට් මණ්ඩලයේ ඉන්නවා නම් මගේ වක්කීම තමයි කැබිනට් එකේ තියෙන කාරණා කැබිනට් එකේ කතා කරන්නේ. මාධ්‍ය සහෝදරවරු සමානලට මාධ්‍ය ගමනාපු වෙලා තියෙනවා කැබිනට් එකෙන් පස්සේ වොයිස් කට් එකක් දෙන්නේ නැහැ කියලා. දැන් මම දෙන්නේ නැහැ. මොකද කැබිනට් එකෙන් පස්සේ වොයිස් කට් එක දෙන්න කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් ඉන්නවා. ඔහු තමයි කැබිනට් එකේ කරන දේවල් පළවෙනිම ප්‍රකාශයට පත් කළ යුත්තේ. මගේ කැබිනට් පේපරයක්වත් මම මාධ්‍ය මේ කැබිනට් ප්‍රෙස් එකේ විවරණකම් මම කියන්නේ නැහැ. ඒ මගේ ප්‍රතිපත්තිය. මේ යම් කිසි එකකින් අපි සාමූහික වක්කීමක් දරනවා නම් මෙතන අයින් කරයිද කියන කාරණේ අදාළ නැහැ. එහෙනම් අයින් වෙලා ඒකට අභියෝග කරන්න ඕනේ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපි අභියෝග කරා අපි අයින් වුණානේ. අපි කියලා පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තා. අරන් අපි අභියෝග කරීට පස්සේ අපි පක්ෂේ ඉන්නකම් පක්ෂය ඇතුලේ අභියෝග කරන්න ගියේ නැහැ. මම හිතන්නේ යම් කිසි කෙනෙක්ට ආණ්ඩුව පිළිබඳ විවේචන තියෙනවා නම් මෙතන හොඳම කාරණේ තමයි ආණ්ඩුවෙන් අයින් වෙලා ඒ විවේචන වලට සම්බන්ධ නැහැ. ඒ විවේචන කරන එක බෑ ආණ්ඩුවක් විදියට. අධික ජනාධිපතිතුමා, අගමැතිතුමා, කැබිනට් මණ්ඩලය අපි ඒ හැම විවේචනයක් ආපු වෙලාවකම ඒක රටට ඔබින් නැත්තම් අපි අඩියක් පස්සට අරන් තියෙනවා.
හැබැයි ඔය යන්න කියන කණ්ඩායම ඔක්කොම දාලා ගියොත් ඊට පස්සේ ආණ්ඩුවේ පැවැත්ම ගැන ප්‍රශ්නයක් එන්නේ නැද්ද?
නෑ, මම හිතන්නේ දේශපාලනික වශයෙන් මනෝජ් අපිට ආණ්ඩුවේ පැවැත්ම ගැන අපිට අභියෝගයක් නැහැ. මොකද ඒක අපි ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳව ව්‍යවස්ථානුකූලව අපිට යන්න පුළුවන්. ඒ වගේම මම හිතන්නේ ඔය කියන තරමේ ප්‍රශ්නෙකුත් නැහැ. හැබැයි මම දැන් අපට ආණ්ඩුවක් කරනවා කියන්නේ රට විනාශ කරන්න හෝ එක එක අයගේ පෞද්ගලික උමන අපාගම් සපුරා ලන්න අපි දේශපාලනය කරනවද, රටේ ජනතාවගේ අවශ්‍යතාවය සපුරන්න අපි දේශපාලනය කරනවද? දැන් ඔය කියන සමහර අය අපේ පක්ෂ නෙමෙයි පොදුවේ. පොදුවේ මේ දේශපාලනය කරන ඉල්ලාස් වෙන තිබ්බ පාස්කෘත ප්‍රහාරයෙන් පස්සේ මෙච්චර ජීවිත ගන්න නැති වෙලා තියෙනවා. ජාතික ආරක්ෂාව කඩන් වෙලා තියෙනවා. මේකනේ හෙව්වේ නැහැ ඉන්දියාවෙන් 10% කොහෙද කිව්වා කියලා කියනවා. ඇයි හොයන්නේ නැත්තේ? අයින් වෙන්න තිබ්බා. එහෙම නැත්නම් ගෑස් සිලින්ඩර් 1, 2, 3, 4 පුපුරනකොට අයින් වෙන්න තිබ්බා. ඇයි කොහොමද ගෑස් පුපුරන්නේ? මොකද්ද මේ සංහිඳියා? මොකද්ද මේකේ ප්‍රශ්නේ? සභාපතිවරයා එකක් කියනවා, ඇමතිවරු තව එකක් කියනවා, නිලධාරීන් තව එකක් කියනවා. මදිනේ ජනතාව ගැටලු තියෙන අවස්ථාවක අයින් වෙන එක වෙනම එකක්. හැබැයි මේ තමන්ගේ දේශපාලන න්‍යායයේ අවශ්‍යතාවයක් ඉටු කර ගැනීම හෝ තමන් විශ්වාස කරන දේ තමයි මේක විය යුත්තේ කියන මතයේදී මම හිතන්නේ ඒක කැබිනට් මණ්ඩලයේ අපි කතා කළ යුතු කාරණයක්.
හොඳයි, අපි තවදුරටත් මතුවෙන කාරණා පිළිබඳව මේ මොහොතේ සමාජයේ සාකච්ඡා වෙන කාරණා පිළිබඳව නාමල් රාජපක්ෂ මහත්මත් එක්ක කතා කරමු. ඊට කලින් අපි ආයෙත් කෙටි විරාමයක් ලබා ගන්නවා.
බලුංගලේ නොකී කතා. Net FM Unlimited.
හ හොඳයි අපි නැවතත් Net FM Unlimited සමග තරුණ හා ක්‍රීඩා කටයුතු ඇමතිතුමා නාමල් රාජපක්ෂ ඇමතිතුමත් එක්ක අපි Unlimited සංවාදයේ යෙදිලා ඉන්නේ. නාමල් ඇමතිතුමා, ඔබත් සමහර කාරණා පිළිගත්තා. දේශපාලඥයන්ට චෝදනා තියෙනවා, නිලධාරීන්ට චෝදනා තියෙනවා, වෙනත් කණ්ඩායම් වලට චෝදනා තියෙන්න පුළුවන්. අපි සමහර තැන්වලදී අපි ෆේල් වෙන්න පුළුවන්. හැබැයි රට පුද්ගලයෝ විදිහට ඉදිරියට යන්න ඕනේ. ඒ වෙනුවෙන් තරුණයන්ට ලොකු වගකීමක් තියෙනවා. එක පැත්තකින් අපිට තියෙන වගකීම මොකක්ද කියලා හඳුනගන්න නැතුව චෝදනා කරමින් ඉන්න අවස්ථාවක් තියෙනවා. සමහර තරුණයෝ උත්සාහ කරන අවස්ථාවක් තියෙනවා. දැන් අපි මේ අවුරුද්දට නව වසරට දින ගනිද්දී අපි කිව්වේ අභියෝගය කියන්නේ අවස්ථාවක්. මේ අභියෝගයේ අවස්ථාවක් බවට පත් කරගත්තු තරුණයෝ ඉන්නවා. එවැනි තරුණයන්ට අපිට බලාපොරොත්තු ඇති කරන්න පුළුවන්. ඔබ විෂය භාර ඇමතිවරයා, අපි ප්‍රායෝගිකව කොහොමද ඔවුන්ට ඔවුන්ගේ තැන හදලා දෙන්නේ, ඔවුන්ට මඟ පෙන්වලා දෙන්නේ? අපි සමහරලාවට දකිනවා නාමල් ඇමතිතුමා එක්ක ප්‍රධානයක් දීලා නිකන් ඉන්නවා, එක්ක ණයක් දීලා නිකන් ඉන්නවා. ඔවුන් මොනවද කරන්න කියලා හොයලා බලන්නේ. ඔවුන් නිෂ්පාදනය කරොත් ඒකේ වෙළඳපළ කොහෙන්ද විකුණගන්නේ, කොහොමද දේශීය වෙළඳපළට දාන කෙනා කන්ටේනර් එක දාලා මේක අපනයනය කරන්නේ කොහොමද? එහෙම තැනක් පිළිබඳව හොයනවා නම් මේ අද තියෙන ඩොලර් ප්‍රශ්නයටත් යම් ආකාරයෙන් විසඳුමක් ලැබිලා ඇති. තරුණයෝ සමහර තැන්වල අසරණයි. මොකක්ද ඔවුන් වෙනුවෙන් කරන්න පුළුවන්? මොකක්ද වැඩපිළිවෙල නාමල් ලැබෙතුමා?
දැන් විශේෂයෙන්ම අපි තරුණ අමාත්‍යාංශයේ විදිහට අපේ අමාත්‍යාංශයේ දිනදා අපි කරන වැඩසටහන් බොහොමයක් තියෙනවා. ඒ වැඩසටහන් මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපි විශේෂයෙන්ම අපේ රාජ්‍ය මාතෘරු 10 දෙනෙක් එක්ක අපි එක කමිටුවක් හදලා තියෙනවා මුදල් අමාත්‍යාංශයත් එක්ක. ඒදී එක කාරණයක් තමයි මේ විදේශ විනිමය උත්පාදනය කරන්න පුළුවන් අංශයන්, විශේෂයෙන්ම IT ටෙක්නොලොජි එක, එතකොට ඉලෙක්ට්‍රොනික මැනුෆැක්චරින් ඇන් ඇසෙම්බ්ලින් කියන කාරණය සහ වැලිව ඇඩිෂන්. දැන් උදාහරණයක් අතට පොල් ආශ්‍රිත නිෂ්පාදන වැලිව ඇඩිෂන් කරන්න අපේ සමහර රෙගුලාසි එක්ක අපිට පොල් ගේන්න බෑ. හැබැයි තියෙන පොල් ප්‍රමාණය කන්නත් මදි. ඒතර කොහොමද වැලිව ඇඩිෂන් කරන්නේ? ඉතින් මේකට අවශ්‍ය ජෝන් එකක් නැත්තම් නිදහස් වෙළඳ කලාපයක් වැනි වැඩපිළිවෙලක් අපි හදන්න ඕනේ. අද ඩාම් බෝඩ් එක පවා අපි පිටරටින් ගේන්නේ. කැරම් බෝඩ් එක මේ මල අපේ ගමේ මලගෙදර සෙල්ලංගන කැරම් බෝඩ් එකක් ගේන පිටරටින්. ඉතින් මේවා හදන්න අවශ්‍ය ක්‍රීඩා නිෂ්පාදන ගම්මානයක්. ඒ වගේ ඉලෙක්ට්‍රොනික්ස් අපි දැන් නිගෝෂියේට් කරනත් අපි සාකච්ඡා කරන විදේ සමාගම් එක්ක, ඒ රටවල ටෙලිවිෂන් එක, රේඩියෝ එක, කම්පියුටර් ලංකාවේ මැනිෆැක්චර් කරන, ලංකාවේ ඇසෙම්බල් කරන. ඉතින් මේ කාරණා වලට අපි ලබන අවුරුද්දේ මුලකාර්තුවේ කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒකෙන් BPO KPO ඉන්ඩස්ට්‍රි එක, නැත්නම් මේ අවුට්සෝසිං කියන ඉන්ඩස්ට්‍රි එක, ඒක අපේ රට එක පැත්තින් ඉස්සරහට අරගෙන යනවා. මේ හැම ක්ෂේත්‍රයකම මනු රැකියා උත්පාදනය වෙනවා. රැකියා උත්පාදනය වෙනවා වගේම සබ් ඉන්ඩස්ට්‍රිස් හැදෙනවා. කියන්නේ ඒකට ආවේණිකුණු වෙනත් ව්‍යාපාර ගොඩ නැගෙනවා. ඒ වගේම තමයි ඔබතුමා කියපු මනෝජ් කියපු මේ සම්බන්ධීකරණය කියන කාරණය. ඉතින් අපි විශේෂයෙන්ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වල ජීවන නිපුණතා අනු කමිටුව අපේ ප්‍රධාන මන්ත්‍රීවරයා සහ ප්‍රාලේකම්තුමා එක්ක පිහිටවල තියෙනවා. ඒ තුල හැම ගමකටම 130ක් යනකොට, හැම ප්‍රාදේශ සභා මන්ත්‍රීකරයෙටම 140ක් යනකොට, හැම පළාත් සභා මන්ත්‍රීවර හිටපු එක්ක 120ක් යනකොට, පාර්ලිමේන්තු මන්ත්‍රීවර 100ක් මිලියන 100ක් 100,000ක් යනවා. මේ මුදල් වලින් 140ක් අවම වශයෙන් අවමය ව්‍යවසායක සංවර්ධනයට ආයෝජනය කරන්න ඕනේ. ඒක අධීක්ෂණය කරන්න එක් එක් විෂයපතයන් වලට අයිති අමාත්‍යාංශර මං කිව්ව රාජ්‍ය අමාත්‍යාංශය, දීවර ක්ෂේත්‍ර නම් දීවර අමාත්‍යාංශය, වැවිලි කර්මාන් ක්ෂේත්‍ර නම් ඒකට අදාළ රාජ්‍ය අමාත්‍යාංශය, ඒ වගේම තරුණා ක්‍රීඩා අමාත්‍යාංශය තියෙනවා, කුඩා ව්‍යාපාර අංශය, එක්කම අපේ බතික් කර්මාන්තය පැත්තෙන් ඒ පැත්තෙන් අනිත් එක වේවැල් සහ පිත්තල මැටි කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රසන්න නිරමුතුමාගේ ක්ෂේත්‍ර, මේ හැම මාත්‍යංශයක්ම ඒක අනිත් පැත්තෙන් කෘෂි කර්මාන්තය, ලයිෆ් ස්ටොක් නැත්නම් කිරි නිෂ්පාදනය, සත්ව පාලනය කියන කාරණාවලදී ඒවා අධීක්ෂණය කිරීමේ යාන්ත්‍රණයක් අද අපි හදලා තියෙනවා. මේ යාන්ත්‍රණය අත්හදා බැලීමක්. කියන්නේ මේක පළවෙනි වතාවට තමයි මෙහෙම රාජ්‍ය මාත්‍රු 10-15ක් එකතු කරගෙන මේක සම්බන්ධීකරණය කිරීමක් කරන්නේ. ඒක අත්හදා බැලීමකට වඩා මම හිතන්නේ අලුත් ක්‍රමවේදයක්. මේක යම් යම් අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි මේවා නිවැරදි කරගෙන අපි ඉස්සරහට යන්න ඕනේ. මොකද ඒකේ මම කිව්වේ තරුණ අමාත්‍යවරු බොහෝ පිරිසක් ඉන්නේ එතන. ඒ අය කැමති වෙනස් වෙන්න. ඒ අය කැමති තමන්ගේ තියෙන අඩුපාඩුකම් හදාගන්න. ඉතින් මේ යාන්ත්‍රණය ඇතුලේ අපි මෙකනිසම් එකක් හදනවා. යාන්ත්‍රණය ඇතුලේ සිස්ටම් එකක් තියෙනවා. ප්‍රාදේශීය කාර්යාලය හරහා කොහොමද මේ ව්‍යාපාරිකයෝ ටික අපි මොනිටර් කරන්නේ. ඒ වගේම හෝම් ෂොප් එක. හැම වසමකම හෝම් ෂොප් එකක් ලැබෙනවා. ඒ හෝම් ෂොප් එකේ තියෙන ස්ටොක් එක මැනේජ් කිරීමේ සොෆ්ට්වෙයාර් එකක් අපි දැන් බලනවා, ඉන්ට්‍රඩියුස් කරන ද හඳුන්වා දෙන්න. ඒ තුල අපිට පුළුවන් ඒ හැම හෝම් ස්ටොප් ෂොප් එකකටම, අර කිව් ෂොප් එක වගේ හෝම් ෂොප් එකකටම ස්ටොක් මැනේජ්මන්ට් එකක් දෙන්න. එතයි ඒ හෝම් ෂොප් එකේ නිෂ්පාදන අපි අනිවාර්ය කරලා තියෙනවා. අපි දැන් සමෘද්ධි දෙනව නම් හෝ යම්කිසි ආධාරයක් දෙනව නම් සියයට පණහක් අනිවාරෙන් දේශය නිෂ්පාදන මිලදී ගත යුතුයි. ඒකැනේ අපි හෝම් ශප් එක අපි දැම්මුත් දේශය නිෂ්පාදන විකුණන්න දාලා තියෙන ඒවට මේ දෙන ආධාරයක් දෙනව නම් ඔබතුමාකු අපි ආධාර දෙනවා කියලා. දැන් මුදලමත්තුමත් බලාපොරොත්තු වෙන අතික ජනාධිපති මගමත්ම උපදෙස් දීලා තියෙන මේ ආධාරවලින් අඩුම ගානේ 150ක් දේශීය නිෂ්පාදන ගන්න. එතකොට අන්න අර ව්‍යවසායකර මාකට් එක ඉබේම හැදෙනවා. කිරිනි ගමේ කිරි ටික ගමේ කඩේට දැම්මම ගමේ නිෂ්පාදයට ඒක විකිනනවා. දැන් මේක මොනිට කිරීම තමයි ලොකුම අභියෝගය. මොකද මනෝජ් අපි ඇත්තටම අපේ රටේ පොල්පැල බෙදලා දෙන විදියට අපි දේශපාලනය කරන අපි අද පොල්ලිංගයක් දෙන විදියක් නැහැ. අපි අඹපැල බෙදලා දෙන විදියට අපි අඹ එක්ස්පෝර්ට් කරන්න ඕනේ. අපි කජු පැල බෙදලා තියෙන විදිහට අද මේ රට කජු වලින් පිරෙන්න ඕනේ. මෙහෙම වෙලා නැහැ නේ. අපි ගෙවතු වගා වලට ඇට බෙදලා තියෙන විදිහට අද කාහරිගයක් එන්න විදියක් නැහැ. ඉතින් මේ කාරණා මොනිටර් කිරීම තමයි ප්‍රධානම අභියෝගය. විශේෂයෙන්ම අපේ මේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ඇන්ඩ් මොනිටරින් අධීක්ෂණ මාත්‍යංශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ මොනිටර් කිරීමේ සිස්ටම් එක හඳුන්වා දෙන්න. ඉතින් මේ හැම එකක්ම මනෝජ් අවසානයේ ඊ ග්‍රාම සේවක ප්‍රොජෙක්ට් එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඊ ග්‍රාම සේවක ප්‍රොජෙක්ට් එක කියන්නේ ග්‍රාම සේවක මහත්තයාගේ වැඩසටහන ඩිජිටලකරණය කිරීම. ඒ වැඩසටහන තුළ හැම මිනිස්සෙක්ගේම එදිනෙදා ආදායම ඉඳන් පරිසදන්ත දැන්ට ග්‍රාම සේවක මහත්තයා ගාව ෆයිල් එකේ තියෙන එක ඩිජිටල් ප්ලැට්ෆෝම් එකකට එනවා. ඒක අපි මේ අවුරුද්දේ ලබන අවුරුද්දේ මුල කාර්යත්වය අපි ආරම්භ කරන දැනටත් රාජ්‍ය ආයත පයිලට් ප්‍රොජෙක්ට් අපි ගිය සතියේත් කරා සූර්යවේක ග්‍රාම සේවා වසමක අනුරාධපුරයේ එක ග්‍රාම සේවා වසමක මේ ක්වෙස්චන්ස් වලට අදාළ ප්‍රශ්න වලට අදාළ කාරණා ඒකෙදි යම් යම් අලුත් දේවලුත් අපිට ඉගෙන ගන්න ලැබුණා.